SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
මා කලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව විමසා බැලීමේදී අපිට ජනසටන පිළිබඳව තමයි උණුසුම කාරණාව විදිහට මේ ගෙවිලෑන සතියේදී වාර්තා වෙන කරුණ 28 වෙනිදා මහනුවරින් මේක ආරම්භ වුණා. හෙට අවසාන දවස, හෙට කොළඹට මේක ළඟා වීමට නිමිතයි. අලුත් තතුවිත්ති විමසා බලමු. ඒ අතරතුරේදී මා කැමති මේ ජනසටන පිළිබඳව පක්ෂ විපක්ෂ වශයෙන් විවිධ දේශපාලඥයන් ඉදිරිපත් කරපු අදහස් කිහිපයකුත් සාකච්ඡාවට කලින් ඔබට ඉදිරිපත් කරන්න. මෙහිදී මා යොදා ගන්නවා ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතිලක, පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, දමිළ ප්‍රගතිශීලී සඳහනේ නියෝජ්‍ය නායක පළනි දිගම්බරම්, ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, එක්සත් ජනතා නිදහස් සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ රජයේ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මේ ජනසටන පිළිබඳව ප්‍රකාශ කරපු පක්ෂ විපක්ෂ අදහස් මුලින්ම.
අවුරුදු 3කට ඉස්සෙල්ලා අද වගේ දවසක රතුපස්වල වෙඩි තියලා පාසල් දරුවෝ පවා ඝාතනය කරපු උදවිය තමයි අද නුවරින් ඉඳලා කොළඹට පාගමන් යන්නේ. කටුනායකදී රොසෙන් චානක වගේ තරුණයෙකුගේ ජීවිතේ බිලිගත්ත ආණ්ඩුවක් හැටියට හිටපු අය තමයි අද පාරට බැහැලා මේව අමතක කරලා කටයුතු කරන්නේ. ඒ නිසා මේවයින් ජනතාව නොමගරින්න පුළුවන් කමක් නැහැ.
ගල්ලඟුරු වංචාවේ, මහ බැංකු බැඳුම් කර වංචාවේ හොරු අපිත් එක්ක නැහැ. අපිත් එක්ක ඉන්නේ රටට ආදරේ කිරීම වරදක් නම් ඒ වරදට දඬුවම් ලබා ගැනීමට සූදානම් පිරිසක්. ඒ වගේම මේ පාදයාත්‍රාවට ජනතා සහයෝගයක් නැත්තම් ආණ්ඩුවට දෙන මේක ගණන් නොගෙන ඉන්නේ කනේ. පොලිසිය 8 උසාවිය 7කට ගියා තහනම් නියෝග ගන්න. ඉතින් මේ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව බියෙන් තැති අරන් තියනවා කියන එක නෙවෙයි නං අන් මොකක්ද?
මන් දන්නේ මොකද පාගමන කියලා. මේක අවුරුදු 9ක් වරකම් කරලා වරකම් කරලා කාලා කාලා වරකම් කරපාටි ඇවිදිනවා නුවරෙන්දලා කොළඹ යනකම්. මහින්ද රාජපක්ෂ මහතා නැවතර බලයට එන්න පළවෙනි දවස පටන් ගන්නකොට 5000යිලු, දෙවෙනි දවස පටන් ගන්නකොට 2000යිලු. අද කීයද කියලා මන් දන්නේ. ඒක නිසා මේ පාගමන ගැන කවුරුත් බයෙන්න එපා. මේ ආණ්ඩුව කාටවත් වටන්න බෑ කියලා මම කියන්න කැමතියි.
මේ ආණ්ඩුවේ මේ රටට එරෙහි මාතෘභූමියට හතුරු වැඩ කරන ජනතාවට, ගොවි ජනතාවට, හමුදාවට, ඒ සියලු දෙනාට මේ එරෙහි ක්‍රියාමාර්ග වලට එරෙහිවයි මේ පාදයාත්‍රාව පැවැත්වෙන්නේ. අපේ ආරමුණු ජයග්‍රහණය කරන්න අපි මේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. පළවෙනිද ලක්ෂ ගණනින් කොළඹට මහා ජන ගංගාවක් එන්න නියමිතයි.
පාදයාත්‍රාව අසාර්ථක නම් ආණ්ඩුවයි පාදයාත්‍රාවට බය. මේ පාදයාත්‍රාව දැකලා අනාගතය ගැන දැන් නොයෙකුත් කතා කියනවා. ආණ්ඩුව වටන්න බැයිලු, ආණ්ඩුව කඩන්න බැයිලු. ඇයි ආණ්ඩුව කඩන්න බැරි? මේක අයිපල් කුරුණද? කඩන් වැටෙන කොයි වෙලේ හරි.
කවුරු හරි හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, විශාල ජනවර්ම දෙකක් තියෙන රජයක් පිටුවහල් කරන්න පුළුවන් කියලා ඒක දවල් හීනයක් කියලා මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඕන කෙනෙකුට ඕන මතයක් ප්‍රකාශ කරන්න, පාගමන් යන්න, කතා කරන්න, ඒව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවට මේ නිදහස දීලා තියෙන රජේ ආරක්ෂාවක් දීලා තියෙනවා. නමුත් මම අහන්න කැමැති විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ඊටම ජනාධිපතිවාගේ ලැජ්ජ නැද්ද කියලා. ජනාධිපති කෙනෙක් හැටියට වසර 9ක් ඉඳලා පාගමන් ගිහිල්ලා හරියනවද? ලෝකේ කොයි රටේද ඔය වගේ දෙයක් සිදු වෙන්නේ?
ශ්‍රී ලංකාවේ උණුසුම් තතුවිත්ති සොයා බැලීම හිමනම් අපි ආරම්භ කරමු. සතියේ ශ්‍රී ලාංකීය පුවත්විමසුම හරහා මේ සතිය වෙනකොට ශ්‍රී ලංකාවෙන් අපේ මාතෘභූමියෙන් වාර්තා වන උණුසුම්ම කරුණු මොනවද? ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට මේ පිළිබඳව උණුසුම් තතුවිත්ති විග්‍රහ කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ආයුබෝවන්. මේ සතිය වෙනකොට ජනසටන තමයි උණුසුම්ම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. අපි එතනින් එහෙමනම් කතාව පටන් ගනිමු. 28 වෙනිදා ආරම්භ වුණු මේ ජනසටන හෙට කොළඹදී අවසාන වතාවට මහා ජනරැලියක් ආකාරයකට සංවිධානය කරමින් ඒකරාශී වන්නට සූදානම් වෙමින් තියෙන කාලවකවානුවක තමයි අපි මේ උණුසුම් කතාබහ ආරම්භ කරන්නේ සම්බන්ධව තියෙන. දැන් ඊයේ වෙනකොට මේක නිට්ටඹුර නගරයට පැමිණලා තිබුණා. අද වෙනකොට කිරිබත්ගොඩින් මේක නැවතත් ආරම්භ වෙන්න සූදානම් කියලා තමයි අපිට ආරංචිය. අපි කැමති ජනසටන ආරම්භ වුණු දා සිට මේ දක්වා තිබුණු ප්‍රවණතාව කොහොමද, ජනතා උනන්දුව කොහොමද, සහභාගීත්වය කොහොමද, දේශපාලනික මතිමතාන්තර මොනවද කියලා සවිස්තරාත්මකව මුලින්ම විග්‍රහ කරගන්න. ඉන් අනතුරුව අපි සාකච්ඡා කරමු සංජීව අද කිරිබත්ගොඩින් ආරම්භ වන ජනසටන පිළිබඳව.
ජනසටන පාදයාත්‍රාවේ ජනතා සහභාගීත්වය සම්බන්ධයෙන් මට ඔබට දෙන්න තියෙන ඇසින්දුටු සාක්ෂි සහ පාරදිගේ ඒ ජනසටන පාදයාත්‍රාව ගමන් කරමින් තිබුණු ආකාරය විවිධ සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැකපු අවස්ථාවේ සියල්ලටම අමතරව ඒ සඳහා දිය හැකි එක විශ්වසනීයම අදහසක් තමයි පහෝදා සියලුම පුවත්පත්වල ආණ්ඩුවේ පත්තරේ විදිහට හඳුන්වන එක්තරා පුවත්පතක් හැරෙන්නට සියලු පුවත්පත් පාදයාත්‍රාවට මහා ජනගඟක් යන සිරස්සලේ එකම සිරස්සලයක් සියලු පුවත්පත් වාර්තා කරලා තිබුණේ. දැන් ඒ විවිධ මාධ්‍ය ආයතන පාදයාත්‍රාව පිළිබඳ පළ කළ ඒ අදහස තුළින් ජනතා සහභාගීත්වය සම්බන්ධව ඔබට යම් චිත්‍රයක් නිර්මාණය කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ කවුරු විපක්ෂයේ හිටියත් අපි දන්නවා විපක්ෂයේ මෙවැනි පාදයාත්‍රාවක් වැනි ජන අරගලයක් සංවිධානය කරද්දී හැම විටම ඉහළ ජනතා සහභාගීත්වයක් අපි ඉතිහාසයේ පුරාම දැකලා තිබෙනවා. මහනුවර නගර මැදින් 28 වෙනිදා පාදයාත්‍රාව ආරම්භ කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ කරුණු සංවිධානය කරලා තිබුණේ දළදා වහන්සේ වැඳපුදා මල්ලතුස්කිරි මහානායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුවයි ජනසටන පාදයාත්‍රාව ආරම්භ කරන්නට මූලික කටයුතු සියල්ල සංවිධානය කර තිබුණේ. නමුත් ඊට පෙරදා ශ්‍රී ලංකා පොලිසිය මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කරනවා ගැටලුවක්. ඒ තමයි පාදයාත්‍රාව මහනුවර නගරෙන් ආරම්භ කිරීමට අවසර ලබා නොදෙන ලෙස තමයි පොලිසිය අධිකරණයෙන්ලා සිටියේ. ඒ අනුව මහනුවර නගර සීමාව පසුකර වෙනත් ස්ථානයකින් පාදයාත්‍රාව ආරම්භ කළ යුතු බවටයි ගරු අධිකරණයේ නියෝග කරනු ලැබුවේ. මේ පිළිබඳවත් දෙලොක්ෂේ විවිධ අදහස් මතුවන්නට පටන් ගත්තා. පොලිසිය ඇයි හදිස්සියම අධිකරණයට ගියේ, පාදයාත්‍රාව පටන් ගන්නට පෙර දවස වෙනකන් එහෙමනම් ඇයි බලන් හිටියේ කියන ප්‍රශ්නෙත් ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් මතුවන්නට පටන් ගත්තා. නමුත් පොලිසිය පැත්තෙන් මේ පිළිබඳව නෛතික තර්ක කිහිපයක් ඕන ඉදිරිපත් කළා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයත් එදිනම පෙරවරුවේ මහනුවර නගර මැදේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබුණා. පොලිසිය සඳහන් කළා ප්‍රධාන දේශපාලන බලවේග දෙකක් එක තැනකදී මෙවැනි වැඩසටහන සංවිධානය කිරීම ගැටුමකට හේතුවක් විය හැකි. ඒ නිසා මහනුවර නගර සීමාව පසුකර මෙම පාදයාත්‍රාව ආරම්භ කිරීමට සුදුසු බව තමයි එහිදී නීතිමය අදහස නිර්මාණය වෙලා තිබුණේ. ඒකම මාවනැල්ල නගර සීමාවටත් අදාළ වුණා. එදිනමයි ඒ නඩු තීන්දුවත් අරගෙන තිබුණේ. මාවනැල්ලේ තීන්දුවට තවත් හේතුවක් තිබුණා. ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සඳහා එදින මාවනැල්ල නගරයට පැමිණීමට නියමිතව තිබීමත්, ඒ වගේම වාහන තදබදය කියන කාරණාව මහනුවරටයි මාවනැල්ලටයි දෙකටම පොලිසිය අදාළ කරගෙන තිබුණා. ඊටත් අමතරව මහනුවර තවත් හේතුවක් විදිහට පොලිසිය ඉදිරිපත් කළා. සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වෙනවා. ගැටුමක් ඇති වුණොතින් ජාත්‍යන්තර අවධානයක් මහනුවරට යොමු වෙලා තියෙන වෙලාවේ ඒ රටට හොඳ මදි නිසා මේ තීන්දුව ගත් බවත් පොලිසිය සඳහන් කළා තිබුණා. ඒක තමයි පොලිසිය පැත්තෙන් පැහැදිලි කිරීම. ඒකාබද්ධ විපක්ෂයේ ඍජු ලෙසම පොලිසියට සහ පොලිස්පතිවරයාට චෝදනා කළා එක්සත් ජාතික පක්ෂීය උවමනාව පොලිසිය විසින් ඉටු කළ බව. කෙසේ වෙතත් පාදයාත්‍රාව ආරම්භ කළා පුරුදු පරිදිම. ස්ථානයේ යම් වෙනසක් සිද්ධ වුණා. පේරාදෙණිය පාලමසලින් තමයි පාදයාත්‍රාවේ පළමු දිනය ආරම්භ කෙරුණේ. එදින මාවනැල්ල නගරය දක්වා ගමන් කිරීමට කටයුතු මූලිකව සූදානම් කරලා තිබුණා. නමුත් අධිකරණ තීන්දුව හේතුවෙන් උතුවන්කන්ද මන්සන්ධියෙන් පළමු දිනේ වැඩ කටයුතු අවසන් කළා. එතන තිබුණු පුංචි රැලියකුත් එක්ක මේ පාදයාත්‍රාව සංවිධානය කිරීමේ මූලික සටන් පාඨ කිහිපයක් තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීම, වැඩබද්ද ඇතුළු ජනතා මත බදුබර පැටවීම, විශේෂ යුද අපරාධ අධිකරණයේ ස්ථාපිත කිරීම, එක්කා ගිවිසුමට විරෝධය පළ කිරීම, දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට එරෙහිව මතයක් ගොඩනැගීම ආදී කරුණු රැසක් හේතුපාදක කරගනිමින් පාදයාත්‍රාව සංවිධානය කරලා තිබුණේ. වැඩි දිනක් කතා නොකළ තවත් එක කාරණාවක් මම කැමැති ඔබට මෙතනදී සිහිපත් කරන්න. ඒ තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ පාදයාත්‍රා සටන් පාඨ ගොනුවේ තිබුණු එක් සටන් පාඨයක් හේතුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පාදයාත්‍රාවෙන් ඉවත් වුණා. ඒ තමයි ව්‍යවස්සා මර උගුල කියන සටන් පාඨයට එකඟ විය නොහැකි නිසා මේ පාදයාත්‍රාවට සහභාගී නොවන බවයි ඩී ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරලා තියෙන්නේ. ඔබ දන්නවා පාදයාත්‍රාව කියන මේ දේශපාලන සිදුවීම හැර අනිකුත් සෑම අවස්ථාවකදීම කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ සමගීතා පැහැදිලිව විවෘතව දේශපාලන කටයුතු සිදු කරමින් හිටියා. මෙන්න මේ ආකාරයෙන් තමයි පාදයාත්‍රාවේ කටයුතු සිද්ධ කරුණේ. දෙවන දිනේ උතුවන්කන්ද මන්සන්ධියේ සිට නෙළුම් දෙනිය දක්වා ගමන් කළා. තුන්වැනි දිනේ නෙළුම් දෙනිය සිට නිට්ටඹෝටත්, ඊළඟ දිනය නිට්ටඹුව සිට කිරිබත්ගොඩටත් ගමන් කළා. අද තව ටික වේලාවකින් කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ නගරය දක්වා පාගමන ගමන් කිරීමේ කටයුතු ආරම්භ වන්නට නියමිතයි. හෙට තමයි හයිට් පිටියේදී දෙවන්ත රැලියක් සංවිධානය කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මේ අවසන් මහ රැලියට ආණ්ඩුව බාධා කරන බවට පැහැදිලි ලෙසම ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා කරනවා. අපි දැක්කා මේ වන විට හයිට් පිටියේ කිසියම් සංවර්ධන කටයුත්තක් ලෙස හුවා දක්වමින් ස්ථාන කිහිපයක කානු කපා වලවල් හරහා තිබෙන ආකාරය. එවැනි බාධා කුමන ආකාරයෙන් එල්ල වුණත් හයිට් පිටියේදී රැස්වීම පවත්වන බව තමයි ඒකාබද්ධ විපක්ෂයේ කියන්නේ. බැරි වෙලාවත් හයිට් පිටිය දුන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවස ඉදිරිපිටට පැමිණ රැලිය පවත්වන බවට අප දුටුවා උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. පාදයාත්‍රාවට අවස්ථා කිහිපයකදී බාධා එල්ල වුණු බවටත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා. ගිලන් රථයක් සමග ගැටුමක් ඇති කර ගැනීමක් සම්බන්ධව ආණ්ඩුවේ මාධ්‍ය ඒකාබද්ධ විපක්ෂයේ මේ පාදයාත්‍රාවට ප්‍රබල චෝදනාවක් එල්ල කළා. නමුත් පාදයාත්‍රාවේ ගමන් කළ පිරිස සඳහන් කළේ පාදයාත්‍රාවට බාධා කරනු පිණිස සංවිධානාත්මකව එදින ගිලන් රථ 25ක් පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ආණ්ඩුව විසින් රෝගීන් රහිතව වෛද්‍ය කාර්ය මණ්ඩල රහිතව ගමන් කර වූ බව, මේ ගැටුමට තුඩු දුන්න ගිලන් රථයේ විවෘත කළාහි පිටුපස දොර විවෘත කළ බැලුවම දලුක්ෂි රේදුර සුනේ රේදුර සහ පිටුපස ආසනේ කාන්තාවක් හිටියා. ඒ කාන්තාව රේදුරේ බිරිඳ බව තමයි අවසානයේ තහවුරු වෙලා තිබුණේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සාක්ෂි සහිතව තහවුරු කළා මේ රෝගියෙකුගේ හෝ සෞඛ්‍යමය අවශ්‍යතාවක් මත පැමිණි ගිලන් රථයක් නෙවෙයි කියලා. නමුත් ගිලන් රථයකට එවැනි ආකාරයෙන් එහි පැති කණ්ණාඩිය කඩා දමා කිසියම් ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා. එවැනි තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධ විපක්ෂයට මෙහිදී චෝදනා එල්ල කරලා තිබුණා. අනවශ්‍ය ලෙස ගිලන් රථ මාර්ගයේ ගමන් කරවීම, ඒ වගේම දෙවන දිනේදී වැලි පටවාගත් ටිපර් රථ 100කට අධික ප්‍රමාණයක් එකම වේලාවක මාර්ගයේ එකපෙළට ගමන් කරවීම වැනි බාධා එල්ල කළ බවටත් ඒකාබද්ධ විපක්ෂයේ මෙහිදී චෝදනා කරලා තිබුණා. සීලු බාධක මැඩගෙන කොළඹට පැමිණ කොළඹ දෙවන්ත රැලියක් පවත්වන බවයි ඔවුන් නැවත නැවතත් අවධාරණය කර තිබෙන්නේ.
හොඳයි, අපි බලමු එහෙමනම් අද දවසේදී කිරිබත්ගොඩ නගරයෙන් මොන වගේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වේවිද කියලා අපි හෙට අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඒ පිළිබඳව තොරතුරු ඔබට සඳහන් කරන්නම්. අපි මීළඟ කාරණයට යොමු වෙමු සංජීව. අපි ගියවර සඳුදා අපේ මේ සාකච්ඡාව අහවර කරාට පස්සේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් කාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා තිබුණා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂික සමාජිකයින් විශේෂිත සාකච්ඡාවක් සඳහා. මේ සාකච්ඡාවේදී මොන වගේ කරුණුද සාකච්ඡා වුණේ? අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න කැමතියි මීළඟට.
හැමෝම හිතුවේ දිලුක්ෂි මේ පාදයාත්‍රාව ගැන බොහොම විවෘත සංවාදයකට තමයි ජනාධිපතිවරයා හදිසියෙම ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කණ්ඩායම කැඳෙව්වේ කියලා. පුදුමයට සහ සියලු දෙනාගේ බලාපොරොත්තු සුණු විසුණු වුණු තැන තමයි පාදයාත්‍රාව පිළිබඳ එකඳ වචනයක්වත් මේ සාකච්ඡාවේදී කතාබහට ලක්ුණේ නැහැ. ජනාධිපතිවරයාත් ඒ ගැන කතා කළේ නැහැ. පාදයාත්‍රාව සංවිධානය කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුත් මේ ගැන කතා කළේ නැහැ. කතා කළේ මොනවද කියලා අපි කතා කරමු. ඊට පෙර තව විශේෂ කාරණාවක් තියෙනවා මෙතනදී කියන්න. මේ රැස්වීමට චරිත දෙකක් පැමිණ සිටියේ නැහැ. ඇත්තටම චරිත තුනක් පැමිණ සිටියේ නැහැ. ගීතා කුමාරසිංහ පැමිණ සිටියේ නැහැ. ගීතා ඒ වන විට විදේශගතව සිටි නිසා ඒ බව ලිඛිතව ඇය විසින් දන්වා තිබුණ පක්ෂ නායකත්වයේ වෙත. චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැහැ. සාකච්ඡාව පටන් ගන්නකොටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා පුටුවේ වාඩි වුණේ. හා හරිද, ඔක්කොම ඇවිල්ලාද කියලා. එහෙම කියනකොටම කුමාර වෙල්ගම නැගිටලා කිව්වා, නෑ සර්, ඔක්කොම ඇවිල්ලා නැහැ. රාජපක්ෂවරුන්ව මේ රැස්වීමට කැඳවලා නැහැ කියලා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වා, මම නාමල්ට නම් මම එන්න කිව්වේ නැහැ, ඒක ගැටලුවක් වෙයි කියලා. ඒ ගැටලුවක් වෙයි කියන අදහස කුමන අදහසක් සහිතව ප්‍රකාශ කළාද කියලා නිශ්චිත නැහැදී ලුක්ෂි. සමහර විටක නාමරාජපක්ෂ සම්බන්ධයෙන් නීතිමය කාරණාවක් ක්‍රියාත්මක වෙමින් පවතින වෙලාවේ එවැනි පසුබිමක ජනාධිපතිවරයා මුණගැසීම සම්බන්ධව ගැටලුවක් විදිහට ඔහු දුටුවා වෙන්නත් පුළුවන්. හැබැයි චමල් රාජපක්ෂ ඇයි ආවේ නැත්තේ කියන ප්‍රශ්නේ මතු වුණා. එතකොට ජනාධිපතිවරයා වම් පැත්තට හැරිලා මේ රැස්වීමට සම්බන්ධීකරණ කටයුතු බාර කළ ලේකම්වරයාගෙන් ඇහුවා, ඇයි හිටපු කථානායකතුමාට කිව්වේ නැද්ද කියලා. එතකොට මේ ලේකම්වරයා කිව්වා, මම කතා කළා සර්, මේ සම්බන්ධ කරගන්න බැරි වුණා කියලා. එතකොට ජනාධිපතිවරයාට ටිකක් තරහ ගියා. ඔහු එකවරම කිව්වා, ඉතින් ඔයාට බැරි වුණා නම් මට කිව්වා නම් මම හරි කොහොම හරි කතා කරනවා කියලා. එතකොට චමල් රාජපක්ෂ වෙත මේ ආරාධනය විධිමත් ලෙස නොලැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසියම් ආකාරයකට කනගාටුවට පත්වන බවක් තමයි එම අවස්ථාවේදී දකින්නට ලැබුණේ. මුලින්ම ජනාධිපතිවරයා කාරණා කිහිපයක් පැහැදිලි කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට. එතනදී අර පාදයාත්‍රාව ගැන දෙලුක්ෂ මේ ඍජුවම අර අපි සරලව කියනවනම් අමුවෙන්ම කතා නොකළට වක්‍රව මේ ගැන කතා කළා, වක්‍රව කතා කළා කියලා අපිට හිතන තැන තමයි ජනාධිපතිවරයා කියන්න පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව වැඩ කරනවා නම් කවුරුන් හෝ මට ඔවුන් සම්බන්ධව දෙවරක් නොහිතා තීන්දුවක් ගන්න වෙනවා, එවැනි සංවිධායකවරු මට ඉවත් කරන්න වෙනවා, ඒ අය ඉවත් කරලා මට අලුත් අය පත් කරන්නට වෙනවා, මේ ආකාරයෙන් කටයුතු කරන්නට තවදුරටත් ඉඩ දිය නොහැකි බව තමයි සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්. එහිදී ප්‍රසන්න රණතුංග ටිකක් ජනාධිපතිවරයාට ප්‍රබල ලෙස තර්කයක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඉදින් අපිට නැති වෙන දෙයක් නැහැ, මොකද දැනටමත් අපි වයින් කරලා ඉවරයි, මගේ සංවිධායකකමත් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සංවිධායකකම් අහිමි වීම අලුත් මාතෘකාවක් නෙවෙයි කියලා තමයි ප්‍රසන්න රණතුංග එහිදී සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රසන්න රණතුංග කිව්වා මේ කිසි ප්‍රශ්නයක් නැහැ, අපි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදුවා නම් අපිට වෙන කිසිම ගැටලුවක් අනතුරු නිර්මාණය වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයාදී සඳහන් කළේ ගිය ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 95යි එක්සත් ජාතික පක්ෂයට 106යි, ඒ නිසා තමයි ජාතික ආණ්ඩුවක් පිහිටවන්න සිදු වුණේ කියන කාරණාව ඔහු විසින් පැහැදිලි කළා. පාදයාත්‍රාව පිළිබඳ එකඳු වචනයක්වත් කතා නොකර රැස්වීම පැය 3කට පස්සේ අවසන් වුණා. ඒ අවසන් වීමට පෙර මේ රටේ ආර්ථිකය පිළිබඳවත් බඳුළු ගුණවර්ධන මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කිරීමක් කළා. ඔහුගේ සුපුරුදු ආර්ථික විද්‍යාත්මක දැනුම් සම්භාරයේද ගොනු කර ගනිමින්, ඒ වගේම තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පමණක් විවිධ ආයතන මගින් දඬුවම් පැමිණවීම පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් බඳුළු ගුණවර්ධන ජනාධිපතිවරයාට යම් චෝදනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳවත් එහිදී කරුණු සාකච්ඡා කෙරුණා. දැන් ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් විදිහට මෙවැනි ආණ්ඩු විරෝධී වැඩසටහන වෙත සහභාගි වීම සම්බන්ධයෙන් කුමක්ද වෙන්නේ කියලා මුළු රටම බලාගෙන ඉන්නවා. දිලක්ෂ අපිට මතකයි මේ ගැන තිබුණු තීරණාත්මකම මීට පෙර සිදුවීම තමයි මෙයි පළවෙනිදා ගාල්ලේ සහ කිල්ලුකන මෙයි රැලි දෙක. ඒ මෙයි රැලියට පෙර විරාන් පෙරල්ල ඇතුළු ඒ වගේම දුමින්ද සානායකලා දිගින් දිගටම කිව්වා කිරුළුපන රැලියට යන හැමෝටම දැඩි දඬුවම් දෙනවා කියලා. නමුත් කිසිවක් සිද්ධ වුණේ නැහැ. නමුත් මෙවර අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත කියනවා මේ දිනේදී එහෙම තීන්දුවක් නොගත්තත් පාදයාත්‍රාවෙන් පස්සේ නම් අනිවාර්යයෙන්ම එවැනි තීරණයක් ගන්නා බව. තවත් අනපේක්ෂිත ප්‍රශ්නයක් වුණා මේ ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර පැවති සාකච්ඡාවෙන් පසුව පහෝදා එක්තරා ජාතික පුවත්පතක් ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි නොවි ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියාට මගේ විරෝධතාවයක් නැහැ කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව තමයි එම පුවත්පතේ සඳහන් කරලා තිබුණේ. මේ ප්‍රවෘත්තිය දැකලා ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කළා. වහම මහින්ද සමරසිංහ ඇමතිවරයාට කතා කරලා එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා දන්වා සිටියා. ඒ අනුව මහින්ද සමරසිංහ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ මතය එහිදී ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තුළිනුත් අපට තේරුම් ගන්නට තියෙන තව දෙයක් තමයි පාදයාත්‍රාවට ජනාධිපතිවරයා එකඟ නැහැ සහ කැමති නැහැ කියලා.
මේ කතාව මම අරගෙන යන්නට කැමතියි සංජීව. අපි ගියවර සාකච්ඡාව නතර කරපු තැනට අපි ගිය සතියේදී සාකච්ඡා කළ හදිසියෙම එකවර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරුන් දෙදෙනා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා හදිසියෙම ප්‍රකාශ කළා කියලා සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර 5 දක්වාම ක්‍රියාත්මක වන්නට නියමිතයි කියලා. මේ තීරණේ හදිසි තීරණයක් විය හැකි වීමේ සම්භාවිතාව පිළිබඳවත් අපි ගිය සතියේදී කතා බහ කළා. දැන් ඇත්තටම මේ සතිය වෙනකොට ඕකේ ඈඳුතුවක් විදිහට අපිට අහන්නට ලැබෙනවා මේ මධ්‍යම කාරක සභාවන් වල ඒකමතික අනුමැතියක් නොමැති වීම හේතුවෙන් යම් කිසි වූ ප්‍රශ්නකාරී තත්වයක් මෙතන තියෙනවා කියලා. මා කැමති මේකේ අතුලන්ත කරුණු පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැනගන්න ඊළඟට.
මං කෙටියෙන් මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේක කියන්නම්. දැන් ඕනම පක්ෂයක් තීන්දුවක් ගන්නවා නම් එහි ඕනම පක්ෂයක උත්තරීතර සභාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් මධ්‍යමකාරක සභාව, එක්සත් ජාතික පක්ෂයේ නම් කෘති අධිකාරී මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂය මීට දින කිහිපයකට පෙර කෘති අධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා දෙවසරක් සඳහන් කළ ගිවිසුම පස් වසරක් සඳහා දීර්ඝ කිරීම වෙනුවෙන්. ඒ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් විදිහට ඔවුන් විසින් සිය පක්ෂයේ ගෞරවය රැකගෙන ඒ කටයුතු සිද්ධ කරනු ලැබුවා. එනතර අපි මීට පෙර සඳහන් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවේදී දළ සලහප්පරුම මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න ඇහුවා. දිරුක්ෂි ඔහු ඇහුවා අවුරුදු දෙකකට අත්සන් කළ ගිවිසුම ජනාධිපතිතුමා අවුරුදු පහක් දක්වා දීර්ඝ කරලා තියෙනවා. නමුත් මේ ගැන අපේ මධ්‍යම කාරක සභාව තුළ අනුමැතියක් ලබා ගත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට ගියේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් ඔස්සේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳෙව්වා. මධ්‍යම කාරක සභාවට යෝජනාව ඉදිරිපත් කළා. යෝජනාවට එකඟ නොවුණු අය හිටියා. උදාහරණයකට ප්‍රධාන විරෝධී අදහස ඉදිරිපත් කළේ කුමාර වෙල්ගම. කුමාර වෙල්ගම යෝජනාව ඉදිරිපත් කළ ගමන්ම කිව්වා මම ඉන්නේ නැහැ, මම එකඟ නැහැ කියලා. එහෙනම් ඒකමතික භාවයක් නොතිබ්බට බහුතර කැමැත්තෙන් යෝජනාව සම්මතයි. ඒ අනුව තමයි ජාතික ආණ්ඩුවකට ගියේ. ඒ ජාතිකාණ්ඩුවට ගියේ දෑ අවුරුදු වැඩපිළිවෙලක් වෙනුවෙන්. ඒක තමයි ලිඛිත ලියවිල්ලේ තියෙන්නේ නිල කාලේ අවුරුදු දෙකයි. මේ අවුරුදු දෙක සමස්ත පාර්ලිමේන්තු දුරකාලය දක්වාම දීර්ඝ කිරීම එකවරම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් ප්‍රකාශ කළා. අපි එදත් කිව්වා මේක ටිකක් කිසිවකු බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත විදිහටයි ප්‍රවෘත්ති එළියට ආවේ කියලා. මේ ප්‍රශ්නය දළ සලහපරම ආපු වෙලාවේ ජනාධිපතිවරයාට ඇත්තටම ඍජු උත්තරයක් නම් නෙවෙයි දුන්නේ. ජනාධිපතිවරයා පක්ෂ සභාපති විදිහට කිව්වේ ආණ්ඩුව ස්ථාවරයි කියලා ජාත්‍යන්තරයට ඇතමුණු අදහසක් දෙමින් ඉන්නවා. ඒක රටට එන විදේශ ආයෝජන වලට ඍජුව අහිතකර ලෙස බලපානවා. ඒ නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ කියලා. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ලබා නොගැනීම පක්ෂයේ පැත්තෙන් ඒ තරම්ම නිරෝගී තීන්දුවක් නොවේ කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. මොකද පක්ෂයක් තීන්දුවක් ගන්නකොට පක්ෂ නායකයාගේ තනි මතයට තීන්දුවක් ගන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැනි බල ආයතන තුනක් තිබෙනවා. සමස්ත ලංකා කාරක සභාව, ඒ වගේම විධායක සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව. මේ ආයතන තුන වෙත යොමු කරලා ඒ අනුමැතිය ලබා ගත යුතුයි. අවම වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන අනුමැතියවත් ලබා ගත යුතුව තිබුණා. නමුත් එවැන්නක් සිද්ධ වෙලා නැහැ. කෙසේ වෙතත් ආණ්ඩුව අවුරුදු පහකට දෙගොල්ලම එකට එකතු වෙලා යන්න ලැබි. එක්සත් ජාතික පක්ෂය නම් තමන්ගේ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට ගියේ ප්‍රජාතන්ත්රවාදී මාර්ගයක් ඔස්සේම කියලා අපිට කියන්න පහසුයි. ඒ කිසියම් ආකාරයක හිතුවත්කාර තීන්දුවක් විදිහට තමයි අපිට පැහැදිලි කරගන්න වෙන්නේ.
මේ ළඟට ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වුණු කාරණාව තමයි කැනඩා විදේශ අමාත්‍ය ස්ටීවන් ඩියොන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. කාලකට පස්සේ ශ්‍රී ලංකාවට කැනඩාවෙන් නියෝජිතවරයෙකු පැමිණෙන්නේ. ඒ නිසා මේ පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා. අපි දැක්කා ඩියොන් මහතා උතුරු පළාත් ප්‍රධාන ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු වී සාකච්ඡා කරනවා. ඉන් අනතුරු උතුරු පළාත් මහමැති සිවි විග්නේශ්වරන් මහතා හමුවුණු වගටත් අපිට තොරතුරු ලැබෙනවා. ඉන් අනතුරු ශ්‍රී ලංකාවේ ජනාධිපති අගමැති ඇතුළු ප්‍රධානීන් සමගත් ඔහු හමුවෙලා අදහස් හුවමාරු කරගෙන තිබුණා. අපි කැමති සංජීව, කැනඩා විදේශ අමාත්‍යවරයාගේ සංචාරය හරහා ඒ සාකච්ඡා හරහා අපිට මතු කරගන්න පුළුවන් වැදගත් කරුණු කාරණා පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගන්න ඔබෙන්.
කැනඩා විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඉහළ ප්‍රවෘත්තියක් බවට පත් උනේ මූලික වශයෙන්ම දීර්ඝ කාලයකට පසුව කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ලංකාවට පැමිණීම කියන මූලික පදනම තුළ. ඒක ඇත්තටම ඉතාම සාධාරණ ප්‍රවෘත්තිමය නිමිත්තක්. හේතුව පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ අප දුටුවා දීර්ඝ කාලයක් තිස්සේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කිසියම් ආකාරයක දුරස් ස්වභාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් යුද්ධය ක්‍රියාත්මක කරපු ආකාරය සහ ඒ යුද්ධය සම්බන්ධව කැනඩාව හිටියේ ශ්‍රී ලංකාවට එකඟ විය නොහැකි යම් දේශපාලන ස්ථාවරයක. ඒක ජාත්‍යන්තර වශයෙන් ඉතාම ප්‍රශස්ත මතයක් විය හැකි. නමුත් ලංකාව පැත්තෙන් ඒකේ තරම්ම අනුමත කළ හැකි තත්වයක් කියලා කිසිවෙකුට හැඟෙන්න බෑ. මොකද යුද්ධයෙන් පීඩාවට ලක්වුණු අවුරුදු 30-35ක් දුක් විඳපු ජනතාව ඒ කාරණාවට එකඟ වෙලා තිබුණේ නෑ. කෙසේ වෙතත් ඒ තත්වය කළමනාකරණය කරගන්නටත් පැවති ආණ්ඩුව සමත් වුණා. නමුත් වර්තමාන ආණ්ඩුව ලංකාව සහ ලෝකයේ අතර රාජ්‍යතාන්ත්‍රික සමස්තාවේ අලුත් පීවරකට අතතබමින් ඉන්නවා. ඔවුන්ට තියෙන ගැටලු අඩුයි දැන් යුද්ධයේ අවසන් නිසා. කැනඩාව සමගත් හොඳ රාජ්‍යතාන්ත්‍රික සමස්තාවයකට ආණ්ඩුව අතතබා ඇති බව තමයි මේ විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් පැහැදිලි වන්නේ. ඔහු ජනාධිපති අගමැති මුණගැසුණා රාජ්‍යතාන්ත්‍රික සමඳතා පිළිබඳව සහ ආර්ථික වශයෙන් එවැගේම ජාතික සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව කරුණු සාකච්ඡා කරලා තිබුණා. උතුරට ගිය වෙලාවේ උතුරේ මහමැති විග්නේශ්වරන් හම්බ වෙලා තිබුණා. විග්නේශ්වරන් විසින් එහිදී මේ උතුරේ සිංහලකරණයක් පිළිබඳව චෝදනාවක් ඉදිරිපත් කළ බව ආරංචි වෙලා තිබුණා. විග්නේශ්වරන් සාමාන්‍යයෙන් ලංකාවට එන ඕනෑම විදේශ රාජ්‍යතාන්ත්‍රික දූතයෙකු මුණගැහෙන හැම වෙලාවෙම මොකක්ම හරි චෝදනාවක් තමයි කරන්නේ. ඔබට මතකයි මීට පෙර නෝර්වේ විදේශ ඇමතිවරිය ආපු වෙලාවේ අපිට තනියෙන් ගොඩනැගෙන උදව් කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. එකවරම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබුණා. රාජ්‍යයක් විදිහට මිසක් පළාතක් විදිහට ඔබට උදව් කරන්න අප සූදානම් නැහැ කියලා. ඔහු විසින් එහිදී ඉදිරිපත් කළ මේ සිංහලකරණය පිළිබඳව ඇයි එවැනි අදහසක් ඉදිරිපත් කළේ කියලා අපිට නිශ්චිත නැහැ. මොකද සංවිධානාත්මක ආණ්ඩුව විසින් හෝ කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් විසින් උතුරේ සිංහල ගම්මාන ඇති කරන බවක් අපි දකින්නේ නැහැ. එම අතීතයක් නම් තිබුණා DSN නායක ක්‍රමාත්වරයාගේ කාලේ ගොවි ජනපද ව්‍යාපාර ඔස්සේ ඔහු විසින් සිද්ධ කළ ඉතාම ක්‍රමෝපායික ජන වර්ග තුලනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒක ඇත්තටම කෘෂිකර්මය ගොඩ ගැනීම වගේම එහි යටිපෙළ තිබුණ ඉතාම ගැඹුරු දේශපාලන අර්ථයක්. නමුත් වර්තමානයේ අපි වෙන්නක් දකින්නේ නැහැ. ඒ වගේම සංඉන්දියාව ගැන මේ කතා කරන වෙලාවේ එවැනි අභූත අදහසක් ඉදිරිපත් වීම පිළිබඳවත් රටේ හොඳ මතයක් නෙවෙයි තියෙන්නේ. ඊටත් අමතරව කියනවා නම් නිරුක්ෂි දැන් දෙමළ ජනතාව සමස්තයෙන් 60%ක්ම ඉන්නේ උතුරු නැගෙනහිර පළාත්වලින් පිට. ඒක කවුරුත් වැඩිපුර කතා නොකරන කාරණාවක්. එනිසා මේ ජන වර්ගයේ තුලනය පිළිබඳව වැරදි අදහසක් නිර්මාණය වීම කිසිසේත්ම සාධාරණ නොවන බව තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. අපදුතු ආරක්ෂක ලේකම්වරයාත් ඒ ගැන කියලා තිබුණේ. උත්තර සඳහන් කළේ විග්නේශ්වර මහමිතුරයා විවිධ අවස්ථාවලදී වෙන ප්‍රකාශ කළා තියෙනවා. සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික දූතෙක් හමු වුණාම කෙනෙක් තමන්ගේ පක්ෂයේ මතය හෝ පෞද්ගලික මතය පළාතේ මතය සිය ජනවර්ගයේ මතය ඉදිරිපත් කරන්න ඉඩක් තියෙනවා. නමුත් ඒක රටේ ජාතික මතය වනවා නම් පමණයි ඒ සැලකිය යුතු ප්‍රධාන සිදුවීමක් බවට පත් වෙන්නේ. නමුත් අර සංහිඳියාව පිළිබඳ කතාබහ අතරතුර සංහිඳියාවට රිදුම් දෙන යම් යම් දහස් පළවීමේ ගැටලුව හැරෙන්නට එතනින් එහා එහි ලොකු බර ප්‍රවෘතියක් අපට පැහැදිලිව දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හෙට තව විදේශ දූතෙක් ආවත් උතුරේ මහමැතිවරයා වෙනි ප්‍රකාශයක් කරන්න තිබෙන ඉඩ ඉතාම විශාලයි.
හොඳයි සංජීව, දැන් ඔය ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ සංහිඳියාවට රිදෙන ආකාරයෙන් සිදු වුණාය කියන මේ ප්‍රකාශය සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඔබ සඳහන් කළ පරිදි මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටියා. මා කැමැති ඒ අදහස අපේගේ ජනතාවට ඉදිරිපත් කරන්න. ආරක්ෂක ලේකම්වරයා සීවී විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරපු අදහසට මොන වගේ අදහසක්ද ඉදිරිපත් කළ තිබුණේ? මෙන්න ආරක්ෂක ලේකම්වරයා කියූ අදහස.
උතුරෙන් හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කරපුවාම ඒ හමුදාව අපිට දාන්න වෙන්නේ දකුණේ අනිකුත් ප්‍රදේශවල. ඉතින් මට විශේෂත්වයක් දැනෙන්නේ නැහැ. ඒ උතුරෙන්ම සියලුම හමුදාවල් ඉවත් කළ යුත්තේ කියලා. මේ නිසා අපි ඒට එකඟ වෙන්නේ නැහැ. යම්කිසි හමුදා ප්‍රමාණයක් එහි ආරක්ෂිත තත්වයන් අධ්‍යයනය කරලා අවශ්‍ය ප්‍රමාණය සංකන්දවීමට කටයුතු කරනවා. යුද්ධ කාලයේදී හිටපු ප්‍රමාණයෙන් 34% අපි දැනට දකුණට කැඳවලා තියෙනවා. රජයේ හැටියට අපි දන්න තොරතුරු අනුව කිසිම කෙනෙක් දකුණෙන් මහජනතාව අරන් ගිහින් වෙරලා පදිංචි කිරීමේ කටයුත්ත රජයේ විසින් කරලා නැහැ. කැනඩා විදේශ අමාත්‍යවරයා හැමෝම හමු වෙනවා. ඒ හැම වෙනකොට ඒ අයගේ අදහස් එතුමා ලබාගෙන එතුමාට මං හිතන්නේ බුද්ධියක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මොකද්ද කළ යුත්තේ? ඒක නිසා අපි ඒ ගැන ඇත්තට කලබල විය යුතු නැහැ.
හොඳයි, අපි ඊළඟට තවත් කතාබහට ලක් වෙන සහ ජනතා උනන්දුවට ලක් වුණු කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරමින් මේ සාකච්ඡාවට නිමාවක් තබමු. අද දවසට පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව තියෙන කතාබහ සහ තිබුණු කතාබහ පිළිබඳව ඔබට අවබෝධයක් ඇති. අර පාරිසරික ශක්්‍යතා වාර්තා නොමැති වීම හේතුවෙන් මේක කල් දමනවා කියලා තමයි යහපාලන ආණ්ඩුව පත් උනායින් පස්සේ මේ පිළිබඳව ඇති වුණු මතවාදවලට පිළිතුරක් විදිහට ලබා දුන්නේ. ඉන් අනතුරුව අපි දැක්කා අගමැතිවරයා චීනයේ කරපු සංචාරයේදී මේ සම්බන්ධව යම් යම් මූලික සාකච්ඡාවට ආරම්භ කළ තිබුණ චීන නියෝජිතයන් එක්තරා වරක ශ්‍රී ලංකාවට පැමිණලා මේ සම්බන්ධව තොරතුරු හොයා බලලා මේ ඊළඟ අදියර පටන් ගන්න සූදානමින් හිටිය අගමැතිවරයා විවිධ ප්‍රකාශ කලාපේ දැන් පාරිසරික ශක්්‍යතා වාර්තාව ඇවිල්ලා තියෙන පටන් ගන්න සූදානම් කියලා. දැන් ලබන මාසේ වෙනකොට වැඩ පටන් ගන්නවා කියලා තාරංචියක් එනවා සංජීව. මොකක්ද මේ සම්බන්ධව තියෙන වටපිටාව මේ වෙනකොට?
අලුත්ම ප්‍රවෘත්තිය තමයි පසුගිය කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පෝට් සිටිය සම්බන්ධ කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කළා. ඒ ප්‍රධානම කැබිනට් පත්‍රිකාව තමයි චීනය සමග තිබෙන ගිවිසුම නව ගිවිසුමක් වෙත අනුවර්තනය වීම පිළිබඳව වන කැබිනට් යෝජනාව. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ වන විට පෝට් සිටි ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව තමයි ආරංචි වන්නේ. ජනාධිපති සාගමැති චීනයේ සිදු කළ සංචාරවලදීද මේ ගැන කතා කරලා තිබුණා. ඒ වගේම පෝට් සිටිය පාලනය කිරීම වෙනුවෙන් වෙනම ඊට ආවේනික අධිකාරියක් පිහිටවීමේ සූදානමකුත් ආණ්ඩුව කතා කරමින් ඉන්නවා. එම අධිකාරිය අයත් වීමට නියමිතව තිබෙන්නේ චම්පික රණව කැමැතිවරයාගේ මහනගර සභා සහ මෙගා පොලිස් අමාත්‍යංශයට. ලංකාවේ චීන ආයෝජන පැවති ලෙසම ඉතාම දැවැන්ත ආකාරයෙන් සිද්ධ වෙනවා. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපළ ආශ්‍රිත වක්කර 1500ක දැවැන්ත කර්මාන්තපුරයක් නිර්මාණය කරන්නටත් චීනයට පහසුකම් සපයන්ට ලංකාව සූදානම්. නමුත් පහුගිය ජනාධිපතිවරණ සමයේදී චීනයේ ශ්‍රී ලංකා ආයෝජන පිළිබඳව උන්ට තිබුණේ දැඩි විවේචනයක්. නමුත් ඒවා කලබල විය යුතු නැහැ. ඒ තමයි ලංකාවේ දේශපාලනයේ හැටි.
හොඳයි, එහෙමනම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම් කරුණු පැහැදිලි කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපි මේ සතියේදීත් ඔබට සූතිය පළ කරමින් සමුදනා සංජීව. අපි ලබන සතියේ සඳදා යලිත් හමුවෙමු. ආයුබෝවන්.
අපිට ලබන සතියේ කිසියම් උණුසුම් සිද්ධියක් නිර්මාණය වෙලා තියේවි මේ පාදයාත්‍රාවේ අවසානයත් එක්ක. ජේ.ආර්. ජයවර්ධන නුවරින් කොළඹට ආපු පාගමන, මහින් රාජපක්ෂ කොළඹින් කතරගමට ගිය පාගමන, රනිල් වික්‍රමසිංහ මාතරින් කොළඹට ආපු පාගමන, ඒ පාගමන අතර දෙක තුන දෙවන්දම් පාගමනක ඉතිහාසයක් අපිට අද හැන්දෑවේ සහ හිත හවස වෙන විට එහි අවසානයක් දකින්න පුළුවන්. ඒ උණුසුමත් එක්ක සහ ඒ පිළිබඳව මතුවෙන දේශපාලන වටපිටාවත් එක්ක අපි ලබන සතියේදී නැවත කතා කරමු.
SBS, 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 SB